ගැන තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගෝගලේ මහත්තයා, ඔබතුමා පැහැදිලි කරා මේ ප්‍රඥප්ති කියන වචනය. ඇත්තටම මේ සියල්ල ප්‍රඥප්ති කියන එකක්, ඇත්තටම එහෙම හිතනකොට ඒකත් ප්‍රඥප්තියක් වගේ තේරෙනවා. නමුත් ඒ තුලින් අපිට මේ විද්‍යාමාන වෙනවා විද්‍යාමාන වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවද කියන වගේ අදහසක් ආවා. එම්පද දැන් ඔබතුමා පැහැදිලි කරන්නේ අපිට අර එබෙනකොට බල්ලෙක් ඉන්නවා කියන පැනවීමක් සිදු වුණා කියන එක. එතනම අපි මේ ප්‍රඥප්ති කියන දේ මෙවැනි දෙයක් සිදු වුණා කියලා ගත්ත තැනම දැන් අවිද්‍යාව තියෙන තුරු මේ විදියට සිදු වෙනවා කියන දේ කිව්ව කියලා මම දන්නේ. ප්‍රශ්නේ පැහැදිලි වුණාද කියලා තෙරුවන් සරණයි.
එකක් තමයි අපිට ප්‍රඥප්ති තුල ඉඳලාමයි මේ කතා කරන්න වෙන්නේ, නැත්නම් කතා කරන්නත් බෑ. මොකද මම කියේ අර භාෂාවම ප්‍රඥප්තික් බක් කියලා. එතන හැබැයි මෙහෙම මේ පොඩි වෙනසක් තේරුම් ගන්න ඕන. අර ප්‍රපංචයේ ඊළඟට ප්‍රඥප්ති වලට යන හැටියකුත් තියෙනවා මේ එකේ. දැන් අපි දැන් අර දැන් ඇහෙන් දැකීම තුල දෙයක් තියෙනවා කියලා පිළිගැනීම එක මට්ටමක්. ඒ කියන්නේ දැන් ඇහෙන් දැකලා නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. දැන් බල්ලෙක් කියලා නම දෙන්න කලින් ඇත්තටම මොකද්ද දෙයක් තියෙනවා කියන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ තමයි අපි මේ තියෙන දේට තව ටිකක් විස්තර හොයලා ඔය ඉන්නේ බල්ලෙක් කියලා ඒ දේට පණක් දීලා අර සතාගේ ස්වරූපයක් දාලා බල්ලාගේ ගති ගුණයි ඒ දන්න ලක්ෂණ ටිකක් දාලා බල්ලෙක් බවට පත් කරන්නේ. එතකොට එතන මොකද්ද දෙයක් තියෙනවා, ඊළඟට සත්ත්වෙක් ඉන්නවා, ඊළඟට ඒකට නමකුත් දානවා. නහො වැඩ ගොඩක් දිගට වෙනවා. ඉතින් මේවා මම මේ කඩලා පෙන්නුවට ඇත්තටම එක ක්ෂණයකදී ওই ටික ඔක්කොම වෙනවා අපට. ඉතින් අපේ නිවනින් බැලීම තුළ තමයි ටිකෙන් ටික මේවා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට දැන් කතා කරන්න වෙන්නේ ඇත්තටම මේ ප්‍රඥප්ති ගොඩක ඉඳගෙනමයි. එතකොට ඒකමයි මම දකින්නේ මෙතනත්. දැන් අර ඉස්සෙල්ලා පළවෙනි එක කියන්නේ මේ ලෝකයා ඉන්න මට්ටම. ඊළඟට තමයි මේක සිද්ධ වෙන්න සමුදය පැත්ත පෙන්නනවා. ඒ කියන්නේ ඉමස්සෙන් සති ඉදං හෝති කියන එක. ඊළඟට පෙන්නනවා නිරෝධය පැත්ත, ඉමස්සෙන් අසති ඉදං නහෝති කියන පැත්ත. ඒ විදිහට තමයි මම මේ සූත්‍රයේ ගැඹුර දකින්නේ. මොකද මේකේ පටිච්ච සමුප්පාදේ කියනවා කියන එක මේ ප්‍රශ්නෙට පිළිතුරක් ආවද දන්නේ නැහැ. ඒ වගේ අදහසක්
සම්සන්නයි ලැබුණා. ඒ ඇත්තටම කියන ඉතාලම ගැඹුරු දෙයක් මේක. තේරුම් ගියේ ඇත්තටම මේ ප්‍රඥාසෙන් දැකිය යුතු දෙයක් කියන එක විදිහට තමයි. සාමාන්‍ය විදිහට නෙමෙයි, ප්‍රඥාවෙන් බලලා අවබෝධයකට භාවනාවකින්ම අවබෝධ කරගත යුතු දෙයක් කියන එක වගේ තමයි තේරුණේ. මොකද සාමාන්‍ය විදිහට අපිට බැලුවහම මේ දේවල් අපි ලෝකෙ තුල ඉඳගෙන බලන්නේ මට සිදුවෙන දේවල් විදිහට නේ. එතකොට ටිකක් අමාරුයි. නමුත් ප්‍රඥාවෙන් බැලුවොත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
මෙතන මම මේ තව කරුණක් මතු කරන්න උත්සාහ කරනවා. දැන් මේ සති කියන කොටයි අසති කියන කොටයි අපේ හුඟාස්කය බලන්න පුරුදු වෙලා තියෙනවා. මම මේ කාර්යයක් වැරද්දක් කියනා නෙවෙයි. අපි තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්න ඕන. අපිව පුරුදු කරලා තියෙන්නේ නැත්නම් පුරුදු වෙලා තියෙන්නේ මේ හට ගන්න එක නැති වෙනවා, හට ගන්න එක නැති වෙනවා කියන කරුණ. අර දැන් චිත්‍ර මහත්මිය ඉස්සෙල්ලා ආයතන ගැන කිව්වේ ඇහැ හටගෙන නැති වුණා නේද, කන හටගෙන නැති වුණා නේද, නැත්නම් රූපේ හටගෙන නැති වුණා නේද, සද්දේ හටගෙන නැති වුණා නේද. දැන් ඒ ධර්මතාවෙද මේ පෙන්නන්නේ. දැන් ඒක තමයි අපි අනිත්‍ය කියලා බලන්න පුරුදු වෙලා ඉන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාද පැත්තේ පෙන්නන්නේ ඔය හටගත්තු එක නැති වෙනවා කියන එකද, එහෙම නැත්නම් මේ ඉනස්මින් සති ඉදං හෝති කියන කොටයි ඉනස්මින් අසති ඉදං නහෝති කියන කොටයි සමුදය තියෙනවා නම් මේ ඵලය තියෙනවා. සමුදය යෙදෙන්නේ නැති කල්හි ඵලයක් ඉපදිලාද? දැන් ඉපදිලා නැති එකයි හටගත්තු දේ නැති වුණා කියන එකයි කරුණු දෙක. අනවක හොඳට තේරුම් ගන්න ඕන තැනක් කියලා මට හිතෙනවා. මොකද අපි ওই Nirodha කියන ධර්මයේ ටිකක් තේරුම් අරන් තියනවා අඩුයි. අපි හිතන්නේ මේ හටගත්තු දේ නැති වුණා එහෙනම් Nirodhaයි කියලා. එහෙමද නැත්නම් Nirodha කියන්නේ ඉපදිලාම නැද්ද නූපදීනම් ගතියක්ද කියන එක. දැන් මෙතනත් මේ ඇහැ නැත්නම් රූප නැත්නම් චක්කු විඥාන නැත්නම් අරවා උපදින්න පුළුවන්ද? සත්‍යයෙන් පටන් අරන් ප්‍රපංච සංඥා සංකා දක්වා කිසිම දෙයක් හටගන්න පුළුවන්ද? ඒව ගැන කතා කරන්නවත් පුළුවන්ද මේ අසති කියන අවස්ථාවේදී? එතකොට මේ එහෙම වෙන්න බෑ කියලා තේයි ටිකක් නුවණින් විමසනවා නම්. එතකොට මේ අසති අවස්ථාව එහෙනම් තියෙන්න ඕන අවිද්‍යාව දුරු කරපු මොහොත. එහෙනම් නැත්නම් ඒ රහතන් වහන්සේගේ මනස වෙන්න ඕන. අපට ඕක සමහර විට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි අවිද්‍යාවෙන් මේ අස රූප ඒවා පනෝගෙනම ජීවත් වෙන හින්දා ඒක එහෙමමයි කියලා පිළිගන්න මට්ටමක ඉන්න හින්දා. එතකොට දැන් ඒකයි මං කියේ අපි ඉන්න දෘෂ්ටි පැත්තකින් තියලා මේකේ මොකද්ද මේ පෙන්වන්නේ කියන එක ටිකක් නුවණින් විමසන්න වෙනවා. මේ කාලෙත් ගෙවි යන හින්දා මම ඒකටම සම්බන්ධ තව මේ සූත්‍රයක් තියෙනවා, අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය. මේක අර අනාථපිණ්ඩික සිටුතුමා බොහොම මරණාසන්න වෙ ඉන්න මොහොතේ දේශනා කරපු සූත්‍රේ. එතන කියනවා, එසේනම් ගහපතිය මෙන්න මෙහෙම හික්මෙන්න. තස්මාතිහතේ ගහපති එවන් සික්කිත්තබ්බ. ගෘහපතිය එන්න මේ විදිහට හික්මෙන්න කියනවා. කොහොමද හික්මෙන්න කියන්නේ? න චක්කුන් උපාදීස්සාමි. නච්මේ චක්කුනිස්සිකං විඥානං භවිස්සති इति. එවන් හිතේ ගහපති සික්කිතබ්බම්. මේ විදිහටයි ගහපතිය හික්මෙන්න ඕන. කොහොමද? න චක්කුන් උපාදීස්සාමි. ඇහැ කියන එක උපාදාන කරගන්න එපා. න චක්කුන් උපාදීස්සාමි. ඊළඟට කියනවා, නච්චමේ චක්කු නිස්සිතං විඥානං භවිස්සති इति. ඒතර එතන තේරුම් ගන්න චක්කු නිස්සිත විඥානය. ඒ කියන්නේ ඇහැ ගැන කියන විඥානය. ඇහැක් ඇතුළු කරපු විඥානය චක්කු නිස්සිතං විඥානං. අන්න ඒකට උපදීන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ භවිස්සති කියන්නේ හට ගන්නවා වගේ එකක් නේ. ඒතර නැච කියන එක ඉස්සෙල්ලා තියෙනවා. නැච මේ චක්කු නිස්සිතං විඥානං භවිස්සති इति. ඒතර ඇහැ සිදු කරපු විඥානයකට හට ගන්න දෙන්නත් එපා. ඇහැ කියන එක උපාදාන කරන්නත් එපා. ඇහැ සිදු කරපු විඥානයකට හට ගන්න දෙන්නත් එපා. දැන් එතන නිකන් තරලව කිව්වොත් ඇහැ ගැන කියන කෙනෙකුට එන්න දෙන්න එපා කියනවා වගේ දෙයක්. විඥානෙන් කියන්නේ අපිව දැනුවත් කරන එකනේ. මොකක් ගැනද දැනුවත් කරන්නේ? ඇහැ ගැන දැනුවත් කරනවා. ඒතර නැචමේ චක්කුනිස්සිතං විඥානං භවිස්සති इति. එහෙම විඥානයකට උපදින්න දෙන්නත් එපා. මෙන්න මෙහෙමයි ගහපතිය හික්මෙන්න ඕන. ඇහැ උපාදාන කරන්නත් එපා. ඇහැ ගැන කියන විඥානයකටවත් පැත්තපලාත එන්න දෙන්න එපා වගේ කතාවක් නේද මේ කියන්නේ. ඒකම කියනවා, න සෝතං උපාදේස්සාමි නැචමේ සෝතනිස්සිතං විඥානං භවිස්සති इति. ඔයගේ ආයතන හයතම කියනවා. ඉතින් මේ කරුණත් වැදගත් වෙයි අතන ඔය අසති කියන එක තේරුම් ගන්න. ඒක දැන් ඇහැට කිව්වා වගේ ඊළඟට රූපයටත් ඒ විදිහටම කියනවා. න රූපං උපාදේස්සාමි නැචමේ රූපනිස්සිකං විඥානං භවිස්සති इति. රූපය කියන එක උපාදාන කරගන්නත් එපා. ඒ රූපේ ගැන රූපය අසුරු කරපු විඥානයකට හට ගන්න දෙන්නත් එපා. දැන් ඒක තේරුම් ගන්න අර වතුරේ ඉන්න බල්ලා රූපය කියලා ගත්තොත් නැ රූපං උපාදේස්සාමි. ඒ එහෙම රූපයක් බාර ගන්න එපා, උපාදාන කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, ඒ වතුරේ ඉන්න බල්ලා ගැන ඇසුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා. නැචමේ රූප නිස්සිතං විඥානං භවිස්සති. එවං හිතේ ගහපති සික්කිතබ්බං. මෙන්න මේ විදිහටයි ගෘහපතිය හික්මෙන්න ඕන. ඔක්කම ඊළඟට විඥාන එකක් තියෙනවා. මේ ඒ ಜಾති තුනම අපි මේ අදුපින්ඩික එකේ තිබුණා හින්දා මේකෙත් තියෙනවා. නැ චක්කු විඥානං උපාදීස්සං. චක්කු විඥානේ උපාදාන කරන්නත් එපා. නැකමේ චක්කු විඥාන නිසිතං විඥානං බහිස්සති इति. කියන්නේ චක්කු විඥානයක් ඇසුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා කියලා. ඒ කියන්නේ චක්කු විඥානයක් තියෙනවා කියලා කවුරු හරි විඥානයක් අපට කියනවා නම් ඒ විඥානයක උපදින්න දෙන්නත් එපා කියන කරුණක් තමයි මෙතන තියෙන්නේ. මේ කරුණු ටික තියෙන්නේ අනාථ පින්ඩිකෝවාද සූත්‍රයේ එක මජ්ක්‍ධිම නිකායෙම තියෙන මේ උපරිපන්නාසකයේ සලායතන වර්ගයේ තියෙන සූත්‍රයේ එකක් මේ කියෝ බලන්න. එතකොට මේ කරුණු මේවා මේ ඒ කියන්නේ මම හිතලා කියනවා නෙමෙයි මේ දහමේ තියෙන කරුණුයි මේ විස්තර කරන්නේ කියන එක පෙන්වන්න තමයි මම මේ තව සූත්‍රයක් එතෙන්ට ගත්තේ. එතකොට මේ දෙකම අල්ලලා බලන්න දැන් මේ අර ඉනස්මින් සති ඉදං හෝති කියන එකයි ඉනස්මින් අසති ඉදං අහෝති කියන එක. දැන් මේ මෙතන ගැලපෙනව නේද? නැ චක්කුන් උපාදීස්සාමි නැ ච මේ චක්කුනි සිතං විඥානං භවිස්සති इति කියන කරුණ. එතකොට ඒ ජාති තුනටම කියපු කරුණ. හොඳයි, තව අදහස් ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාට. මාත්මේ මම තේරුම් ගත්ත විදිහට නම් ඇත්තටම අපි යම්කිසි කෙනෙක් ප්‍රඥා එළියේ තියෙන ප්‍රඥප්තියට තමන් ඒකට සංඥාවක් දාගෙන ඒකට ඇලෙන නිසාමයි සංසාරයක් ගෙනියන්නේ. ඉතින් ඒක එතෙන්දී ඒ තියෙන බව දැනගෙන ඒක එතනින් නවත්තලා තියලා යන්න පුළුවන් නම් ඉතින් එතනින් සංස්කාර ඇති කරලා අපිට උපාදානයක් හැදෙන්නේ නැති විදිහටයි මම මෙතනදී තේරුම් කරගත්තේ. හැබැයි මෙතනදී සමහරට යෝගාවචරයට උනත් ඒක එතෙන්දී නවත්තන්න පුළුවන්. මම හිතන රහතන් වහන්සේට පමණක් නෙමෙයි, මම හිතන අර ආට්ටික සංඥාව වඩපු ස්වාමීන් වහන්සේ නමක් මේ අනුරාධපුර යෝගයේදී අට්ටි අට්ටි කියලා හිතාගෙන යනකොට කාන්තාවක් දැක්කම කාන්තාව දැකේ නැහැ, ඇට සැකිල්ලක් දැක්කා. එතකොට එතෙන්දී ඒක එතෙන්දී තේරුම් ගන්නවා සමහරට යෝගාවචරයන්ටත් ඒක extent නවත්තන්න පුළුවන් බව. අනිත් එක හුඟක් වෙලාවට අපි මේ සංසාරයක් හදාගන්නේ අර බල්ලාගේ උපමාව වගේම. දැන් කුඹලා ගේ හදලා කුඹලා ඇතුලේ ඉඳන් බලන් ඉන්න කවුරු හරි ළඟට එනවා හරි ගේ කඩන්න හරි එනවා හරි කියලා. එතකොට එළියට ගිහිලා විදිනවා. ඒ වගේත් මේ සත්‍යය කරන්නේ මුළු ප්‍රඥප්ති ගොඩක් හදාගෙන ලෝකයක් හදාගෙන එළියට දාලා ඒක ඇදලා ගන්නවා. එවනත් ඇලියට ගිහිල්ලා විදලා ඒක ගෙනල්ලා හිතට ඇති කරලා සංස්කාර හදාගන්න. ඉතින් ඒක ඇති නොකරගෙන අපි භාවනා කරනවා නම් ඒක යොනිසෝ මනසිකාරෙන් ඒක එතනදී තියලා දිත්තේ දිත්තමත්තන් වගේ එතනින් තියලා යන එක තමයි මම හිතන්නේ මෙතන තේරුම් ගත්ත යුතු තේරුම් සරණයි. වැරදි නම් පැහැදිලි කර.
තේරුම් සරණයි බොහොම හොඳ අදහසක්. මොකද ඔතන තමයි අපි ගොඩාක් අය ඉන්නේ නේ. කෙලවර මෙතනද මේ දිත්තේ දිත්තමත්タン කියන එක මේකද? ඒ කියන්නේ දැන් අපි එළියේ රූපේ තියනවා ඔහෙ තිබුණාවේ අපි එතනින් එහාට ඔක අල්ලගන්නේ නැහැ කියන එක. ඉතින් මම ඔන්න ඔය කරුණම තව ටිකක් ගැඹුරින් හිතන්න තමයි මේ මේකේ ඇයි මේ අසති කියන කතාව කියන්නේ? ඒ කියන්නේ රූපේ තිබිලා ඔහෙ තිබුණාට කමන්නේ කියන මට්ටමද මේ අසති කියන්නේ කියන එක ටිකක් නුවණින් විමසන්න. දැන් අපෙන් ඔය දැක්මට එන එකත් හුඟක් ලොකු දියුණුවක්. ඒක කොහොම වටිනවා. ඒනන්ට අපි දැන් දහම ටිකක් නුවණින් විමසන්න ඕනනේ මේ සූත්‍ර වලට අනුව. එතකොට එතන මේ දැන් අපි අර ඔබතුමා කියපු අර කාන්තාවක් දැක්කහම ඇටතකිල්ලක් කියලා ඒ අටි සංඥාව වැඩිම තුල ඒ ස්වාමීන් වහන්සේ දැක්කා. හැබැයි ඔතන අපේ මේ විස්තර කරන අය වරද්දගෙන තියෙනවා. එතනම ඒ රහතන් වහන්සේ මේ රහත් වෙලා කියලා. රහත් වෙලා නෙමෙයි, ඒ ස්වාමීන් වහන්සේ අට්ඨේ සංඥාව වඩන ස්වාමීන් වහන්සේ නමක්. එතනින් එහාට ඒ රහතන් වහන්සේ නමක් කියලා සඳහන් වෙන්නේ නැහැ මම දන්න තරමින්. ඉතින් එතන බොහොම හොඳයි. අර දැන් කාන්තාවකට එළින එක ඉන්නේ අපිට නෑ ඔයට සැකිල්ලක් කියලා දැක්කහම. හැබැයි දැන් මෙතන තමයි අපි මේ භාවනාගෙන ටිකක් තව ටිකක් නුවණින් විමසන්න වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන භාවනාව. ඒ කියන්නේ ශරීරයක් දැක්කහම ඒකට කැබිලි වෙන්න පුළුවන්. නැත්නම් ඔය 23 පොළින් ඕනම එකක් හරි කීපයක් හරි ගන්න පුළුවන්. නෑ ඔය ශරීරයක් නෙවෙයි මෙන්න මේ කොටස් ටිකක් නේද මේක කියන්නේ. අනේ එතෙන්ට සිහිය පිහිටන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔතන තව පොට්ටක් නොවනින් විමසන්න. ඒ එතන ඇටසැකිල්ලක් තියෙනවා. එතන ඇටසැකිල්ලක් තියෙන බව දැනගත්තේ කවුද? මේ පැත්තේ මම නෙවෙයිද? එහෙනම් ඔතන සක්කාය දිට්ඨිය කැඩිලාද කියන එක අපිට නුවණින් විමසන්න වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් ශරීරයක් තියෙනවා. ඕක නෑ නෑ ওই ශරීරයක් නෙමෙයි. ඔතන තියෙන්නේ පෙස්ලොම් නියදත් සම්මස්නහර ඔය වගේ කොටස් ගොඩක් කියලා බලන්න පුළුවන්. තේමෙනෙහි කිරීම තුළ කැඩෙන කෙලස් ප්‍රමාණයක් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. ඒක වටිනවා. හැබැයි ඔතන අර ආර්ය දර්ශනය කියන එක තාම ඇවිල්ලාද කියන එක ටිකක් නුවණින් විමසන්න වෙනවා. දැන් ඒ මෙනෙහි කිරීම තුළ නීවරණයටපත් කිරීමක් තියෙනවා මිසක් අර සක්කාය දිට්ඨිය කැඩෙන්න තරම් අවශ්‍ය සම්මා දිට්ඨියක් එතන යෙදෙනවද කියන එක නුවණින් විමසන්න වෙනවා. මොකද ඒ දේ බාහිරේ තියෙනවා. ඒ බව දැනගන්න අපි ඉතින් මම කියලා නොකෙව්වත් දැනගන්න යම් කිසි ස්වභාවයක් අභ්‍යන්තරේ තියෙනවා. එතකොට අර දෙපැත්තකට වෙන්වීම වෙලා ඉවරයි. අර පරණ විදිහටම නොවුණත් යම් කිසි ඊට වඩා සියුම් මට්ටමකින් ලෝකෙට අහු වෙලා තියෙනවා. ඔක මං තව ටිකක් පැහැදිලි වෙයි දැන් ඔහොම කිව්වට පැහැදිලි නැත්නම් අර දැන් වතුරේ ඉන්න බල්ලා දැන් අර බල්ලෙක් වතුරට එබෙනකොට හිතනවනේ යන්න බල්ලෙක් ඉන්නවා කියලා. දැන් මෝ අපි මොනවා හරි විදිහකට භාවනා ඉගෙනුවත් උ භාවනා කරලා අර මේ වෙලාවක් යම් කිසි මට්ටමකට එයි ඒ බල්ලා හිටියට මම තරහ ගන්නෑ ඔහෙ හිටපු දෙන්. එතකොට ඒ බල්ලා බල්ලෙක් හිටියට ඔහෙ හිටපු දෙන් මට ඒක ප්‍රශ්නයක් නෑ කියන මට්ටමක් වගේ නේද මේක. එතෙන්දී දැන් නුවණින් විමසන්න ඕන ඇත්ත ඇතිහැටි දැක්කද ඇලීම් ගැටීම් නම් අඩුව එනවා අනිවාර්යෙන්. මේ පූර්ව ප්‍රතිපදාවේ තියෙන ලක්ෂණයක් තමයි අපේ ඇලීම් ගැටීම් අඩු වෙනවා. හැබැයි මෝහය කියන එක මුලාව කියන එක අවිද්‍යාව කියන එක දුරු වෙන්න නම් අනිවාර්යෙන් මේ පටිච්ච සමුප්පාද ලක්ෂණේ තේරුම් ගන්න වෙනවා. නැත්නම් එතන චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවය දකින්න වෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාද කියනකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය තේරුම් ගන්න වෙනවා. එහෙමනම් අර මොහතකට හරි වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක ඒකට හේතු මේ පැත්තේ අවිද්‍යාව යෙදිලම නේද ඒ කතාව කිව්වේ. මේ පැත්තේ අවිද්‍යාව යෙදුන් නැත්නම් මොහතකට හරි බල්ලෙක් ඉන්නවා කියන මට්ටමක් පැන වෙයිද? ඔන්න ඔය මට්ටම නේද රූපේ අසති කියනකොට කියනා වගේ මේ අන්න ඒ වගේ සියුම් ධර්මතාවයක් තියෙන අර මට්ටමෙන් තව පොට්ටක් එහාට මේ දැක්මක් ගැනයි මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මහත්මිය අප්‍රමාණයි.
පෙරවන් සරණයි. ඔබතුමා කොක්ලික මහත්මයා අදහස් කරේ එතන මම හිතන හැටියට ආයතන නිරෝධයක් තිබෙන අවස්ථාවක්. ඒ කියන්නේ රාතන් මාංශය කෙනෙකුගේ ස්වභාවයක් සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිරෝධ වෙලා ඒක නිසා විඥානය නාම රූප ආයතන සියල්ලම නිරෝධ වුණ තත්ත්වයක්. ඒ කියන්නේ බාහිර ආයතන සහ අධ්‍යාත්මික ආයතන දෙකම. ඒක මගේ මට දැනෙන හැටියට තිරුවන් සරණයි.
ඔව් බොහොම හොඳයි කමල් මහත්මයා. දැන් මේ අපි අර රහතන් වහන්සේ කියනවට වඩා මේ අවබෝධය ගන්න පහසු වෙනවා මේ අවිද්‍යාව දුරු කරපු මනසක මේ විදිය. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකන් අවිද්‍යාවෙන් පණවන දේවල් ටික තියෙනවා. අවිද්‍යාව දුරු වුණ මනසක මානසික මට්ටම මොකක්ද? එනවා අවිද්‍යාවෙන් පණවන එකක්වත් පණවන්න බෑ. එතකොට මං හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ අහලා ඇති මේ ආයතන ගැන කියද්දී ඇස කියන එක අවිද්‍යා සම්භූතං කියනවා. රූප කියන එක අවිද්‍යා සම්භූතං කියනවා. ඒ වගේම ওই ආයතන හයටම ওই විදිහ. ඒ කියන්නේ මේ අජ්ජත් ආයතන වලටත් අවිද්‍යාව ප්‍රත්‍ය වේලා. බහිද්ද ආයතන වලටත් අවිද්‍යාව ප්‍රත්‍ය වේලා. එතකොට දැන් පටිච්ච සමුප්පාදේ අනුව බැලුවොත් අවිද්‍යාව තියෙනකොට ඒ නිසා හටගන්න දේවල් හට ගන්නවා. ඉමස්මින් සති ඉදං හෝති. මේකේ වරදක් නැහැ. ඒ වුණාට අවිද්‍යාව දුරු වුණා නම් අවිද්‍යාව ප්‍රත්‍යක් විදිහට යෙදෙන්නේ නැත්තම් ඒකයි මම අවිද්‍යාව දුරු කරපු අශේෂ විරාග නිරෝධා කියන ශේෂයක් නැතුවම අවිද්‍යාව දුරු වුණ මනසකට අර අවිද්‍යාවෙන් පනෝනේව නිකන්වත් හටගන්න පුළුවන්ද කියන එක. ඒක තමයි මේ ඉමස්මින් අසති ඉදං නහෝති කියන මට්ටම විදිහට මම දකින්නේ. එතකොට මේ අර මදුකෙන්දික සූත්‍රය කියව බුදු චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති කියන ස්වභාවයක් තියෙනවා. ඒක තියෙනවා කියලා මම හිතන්නේ අවිද්‍යාව දුරු වුණ මනසක. එතනින් මෙහා ඒව ගැන කතා කරනවා නම් ඒ කියන්නේ අවිද්‍යාවෙන් පනෝගෙනමයි කතා කරන්නේ කියන අදහස තමයි මම මේ මතු කරන්න සාහත්‍යටි.
කොග්ගලගේ මත චක්කුම් අවිද්‍යා සම්භූත කියන්නේ මොකද?
චක්කුම් කවේ අවිද්‍යා සම්භූතං. අර කරුණු හතරක් පහක් කියන්නේ ආහාර සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං. එතනම යෙදෙනවා බැලුවත් තමයි අවිද්‍යා සම්භූතං කියන කරුණත්. ඒකත් සත්‍ය වෙනවා.
ඒ චක්කුං අවිද්‍යා සම්භූතං කියලා කියන්නේ මේ අවිද්‍යාව නිසා තුදයක් තමයි චක්කු කියන කාරණාව. එතකොට නේ මොකද දැන් මෙහතර කලින් කියුණානේ අවිද්‍යාව නිරෝධ වීම තමයි මේ අසති අවස්ථාව කියලා. එතකොට එහෙමනම් අවිද්‍යාව නැතුණාම චක්කුව නැහැ. එහෙමද? අවිද්‍යාව නම් පස්තික ඔක්කොම කෙටිකල් එක ලහන්නම්. එතකොට අවිද්‍යාව නැතුණොත් එහෙමනම් චක්කුවක පැවැත්මක් නැහැ. චක්කුවක් හට ගැනීමක් නැහැ. එතකොට එහෙමනම් තින්නම් සංගති පස්සෝ කියන தත්වය අවිද්‍යාව නිරෝධ කරනම කෙනෙකුට වෙන්නේ නැද්ද? ස්පර්ශයක් නැද්ද කියන කාරණාව. එතකොට ඇත්තටම චක්කුව කියලා මෙතෙන්දී අපි කියන්නේ ඔය චක් ආයතන කියන වචනයකුත් අපි භාවිතා කරනවානේ. ඒවල වෙනස්කම් තියෙනවා. ඒක ඒ වෙනස්කම් පැහැදිලි කරගන්න වෙනවා. මොකද චක්කු ප්‍රසාදය කියලා දෙකක් තියෙනවා. මම අභිධර්ම ගේනවා නෙමෙයි මෙතෙන්ට. නමුත් අර මේ කියන්නේ යම් කෙනෙක් උපතේ ලැබෙනකොටම එන ශක්තියක් හැටියට එනවනේ. ඇසක් යම දැකීමේ ශක්තියක් ගේනවා. ඒක චක්කු ප්‍රසාද දැකීම ඉතිරි. එතකොට මේ එනේ පැහැදිලි කිරීම සමගම ගෞරවයෙන් මේකට පැහැදිලි කරන්න දෙන්න සිරුවන් සර්.
හොඳයි. සිරුවන් සර් නයි බොහොම වැදගත්. ඒ ගැටලු ටික මම හිතන්නේ ඒවා කතා කරන එක. එතන අර අන්තිමට අහපු එක මට අමතක වුණා. ඒ ප්‍රශ්න කරන්න මම අර මුලින් කියපු ටිකට අපි ගියොත් දැන් මේ ඇහැ කියන එක නැත්නම් චක්කු කියන එක දැන් මේවා අවිද්‍යා සම්භූතං කියලා පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට දැන් අවිද්‍යාවෙන් යම් කිසි දෙයක් හටගන්නවා නම් පටිච්ච සමුප්පාදය අනුව අපි දන්නවා අවිද්‍යාව ප්‍රත්‍ය වුණා නම් ඒකේ ඵලය ඉමස්මින් සති ඉදං හෝති. එතකොට ඇහැ ඇති වෙන්න උදව් වෙන අවිද්‍යාව තියනකන් ඇහැ උපදිනවා. ඒ වගේම අපිට තේරුම් ගන්න වෙනවා එහෙමනම් ඇහැ උපදින අවිද්‍යාව දුරු වුණ දවසට ඇහැ කියන ධර්මතාවය උපදින්න පුළුවන්ද? එහෙම ඉපදුනොත් මේ පටිච්ච සමුප්පාදයට විරුද්ධයි. ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවේ. ඉතින් ඒ වගේම ඒක අජ්ජත් ආයතන වලටත් දකින්න බහිද්ද ආයතන වලටත් දකින්න ආයතන 12ටම පොදු ධර්මතාවයක් මේ කතා කරන්නේ. ඒකේ දැන් ඔබතුමා මතු කළා. එතකොට දැන් පස්සේ කියන එක ඇත්තටම මේ හරි දැක්ම නැත්නම් ආර්ය සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් පස්සේ කියන එකයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි කියන කරුණ තේරුම් ගන්න වෙනවා. එතකොට තේරුම් ගන්න මේ පස්සේ ඇති වෙනවා පස්සේ ඇති වෙන්න හේතු තියනකන් ඒ වගේම පස්සේ ඇති වෙන්න හේතු නොයදෙනකොට පස්ස නිරෝධය එතනත් මම මතක් කරනවා ආයේ ඇති උන පස්සේ නැති වෙනවා නෙමෙයි. පස්සේ හට ගන්න හේතු නැත්තම් පස්සේ කියන එක හට ගන්න. ඒ කියන්නේ ස්පර්ශ නිරෝධයක් කියන ස්වභාවයක් තේරුම් ගන්න වෙනවා. ඒක අවිද්‍යාව දුරු කරපු මනසක ස්වභාවය. ඒකට එතනින් ඒ සම්මා දිට්ඨිය ඇති කර ගන්න පුළුවන් මේ ආර්ය දර්ශනය තුල. ඒකට බුදුරජාණන් වහන්සේ මේ මුළු ධර්මයම තේරුම් කරන්නේ මේ පස්ස නිරෝධය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මොකද අපි ස්පර්ශයට අහු වෙලා ඒක මත ඉන්න මත දෘෂ්ටි ගොඩක තමයි මේ ඉන්නේ. මොකද රක්මජාල සූත්‍රය එහෙම හොඳට තියෙනවා එක එක දෘෂ්ටි අරගෙන ඒකත් ස්පර්ශය ප්‍රත්‍යයෙන් තදපි පස්ස පච්චය කියලා කියනවා විතරයි. ඒක හරිද වැරදිද කතාවක් නෙමෙයි. ඔය මතයක් ස්පර්ශයේ මත ඉඳගෙන ආපු එකක් තදපි පස්ස පච්චය. එහෙම කියලා ඒ 62ම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා කියනවා. එතකොට ඉතනිනුත් තේරුම් ගන්න මේ බුදුදහම නැත්නම් යථාභූත ස්වභාවය මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ ස්පර්ශයේ මත ඉඳන් කතා කරන ටිකක් නෙමෙයි. ස්පර්ශය හටගන්නත් මෙන්න මේ හේතු තියෙනවා. මේ හේතු නැත්නම් ස්පර්ශය හටගන්නේ නැහැ. මේ මදුපිණ්ඩික සූත්‍රයේක බොහොම පැහැදිලි. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති තමයි පස්සේ කියන එක හටගන්නේ. ඒකත් පස්සේ කියනටත් වඩා ඒක පස්ස පඤ්ඤාත්තියක් පණවනවා කියන එකක් විද්‍යමාන වෙනවා කියලා තව ටිකක් මේක ඇත්ත දකින්න අපිට උදව් කරලා තියෙනවා මට වෙන විදිහට. එතකොට ඒකෙන් උත්තරයක් තියෙනවා. අර රහතන් වහන්සේටත් එහෙන පස්සේ තිබුණානේ. රහතන් වහන්සේත් ඇහැන් රූප දැක්කනේ. චක්කු සම්පස්සේ සිදු වුණානේ කියලා අපිට අනිත් පැත්තට හිතෙනවා. ඉතින් ඒවා මං කිව්වේ අපේ තියෙන දෘෂ්ටි මිසක් ධර්මයේ තියෙන දේවල් නෙවෙයි. එතකොට අපි දන්නේ නැතික පොඩ්ඩක් පැත්තකින් කියලා ධර්මට අනුව මේක දකින්න උත්සාහ කළොත් මේ පස්සේ කියන්නේ මොකද්ද? පස්සේ හටගන්නේ කොහොමද? පස්ස නිරෝධය කියන කරුණ මොකද්ද කියලා පොඩි අවබෝධයක් හරි ගන්න පුළුවන් වෙයි. ඉතින් දළුවත් මහත්තයා මෙතන පැහැදිලිව පෙන්නන්නේ ඔය ස්පර්ශ නිරෝධයක් කියන සිද්ධියක් ගැන. ඒක අත්‍යවශ්‍ය වෙනවා මේ සම්මා දිට්ඨිය නැත්නම් මේ ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න කියන මට්ටමක් තමයි මම මේ කතා කරන්නේ.
අපිට මේ කොගලි මාසේ අපි පැහැදිලි කර ගැනීම සඳහා සහ රෙකෝඩ් එකක් විදිහට, ඒ කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ දැන් අපල රහතන් වහන්සේලාට ඔබතුමා මතු කරපු කාරණාව ස්පර්ශේ ගුණා නේද කියලා කතාව අපිට නිතරම ඇහෙනවනේ. කට්ටිය කියනවා එහෙනම් රහතන් වහන්සේලා ඇහුන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ කිව්වේ නැද්ද? මේ ආනන්ද හාමුදුරුව කියලා නම් කතා කරන්නේ නැද්ද? දානෙන් බාරගත්තේ නැද්ද? ඒවා අපි දන්නවනේ. ඒව කියනවා. එතකොට මේ සම්මත ලෝකේ ජීවත් වෙන මිනිස්සු වගේම කතා බහ කරා, කටයුතු කරා, දැක්කා, ලස්සන දේ ලස්සනයි කිව්වා. පතකටෙන් වාසිය මුකිස් දැක්කලා මේ මට මතක නැහැ මොකද්ද කියන්නේ, ගංගාවක් හරි මොකද්ද එතන ලස්සනක් ගැන කිව්වා කියලා අහලා තිනවා. ඉතින් එහෙම දේවල් එහෙම තියෙනවා. එතකොට එහෙම දේවලුත් වුණා. ඒක සත්‍යයක්. එතකොට මේ අපි දැන් අහන්නෙත් කතා කරන්නෙත් බලන්නෙත් පතකට දේශනාවමයි. අපි අර පුතග්ජනේ මේ එතනින්නම් යහන මිනිස්සු ඇටියට ඔක තේරුම් ගන්නකොට උපකාර වෙන්න අපිට ඒක කොටස පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න මේ හැමෝම වෙනින් කකරි මහත්.
හොඳයි. ඒවා ඇත්තටම සාධාරණ ප්‍රශ්න. ඒ කියන්නේ අපි අහලා තියෙනවා ඒ වගේ සිද්ධි දේශනාවල තියෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකයාගේ මට්ටමින් කතා කරපු ක්‍රියා කරපු ඒවා ගොඩාක් තියෙනවා සූත්‍රවල. ඉතින් මේකේ තේරුම් ගන්න, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ලෝකයාට මිසක් රහතන් වහන්සේලාට නෙවෙයි. එතකොට මේ ලෝකයා ඉන්න මට්ටමේ ඉඳලා, ඒ කියන්නේ අවිද්‍යාවෙන් පනවගත්තු ලෝකයේ දැඩිව බාරගෙන උපාදාන කරලා ඉන්න පිරිසකට තමයි ධර්ම දේශනා කරන්නේ. එතකොට ඒක අනුක්‍රමයෙන් ඒ දෘෂ්ටි ටික කැඩෙන මාර්ගයක් තමයි පෙන්වන්නේ. එතකොට මුලින්ම කියන ටික ඇත්තටම ලෝකෙට අයිති. දැන් මේ සූත්‍රය උනත් මදුකෙන්ටික සූත්‍රය උනත් මුලින්ම කියන ටික තනිකර ලෝකයා ඉන්න තත්ත්වය කියන්නේ. ඒක ලෝකෝත්තර දර්ශනය දක්වා ගෙන ඒක තියෙනවා. ඉතින් මේක මෙතන කරන්නේ මේ අර භාවනා එකකම දැන් සතර සතිපට්ඨානෙ ගත්තත් මම ඉස්සෙල්ලත් ගත්තයි උදාහරණේ. දැන් ශරීර සංඥාව එකතරේට මේ ශරීරයක් නැහැ කිව්වට කෙනෙකුට තේරෙන්නේ නැහැ. එතකොට එයාට දෙනවා මුලින්ම හරි ඔය ශරීරයක් තියෙනවා තමයි, ඕක පොඩ්ඩක් කොටස් ටික වෙන් කරලා බලන්න. දැන් කෙස්ලොම් නියදත් අර එහෙම එහෙ තැන් තැන් වලට දැම්මට පස්සේ කෝ ශරීරය. ඒකට ගත්ත එක එක උපමාක් තියෙනවානේ. එතකොට ඒක බුද්ධ දේශනාව. එතකොට කාටවත් ඒක නැහැ කියන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා තියනවානේ මේ කෙස් ගැන, ලොම් ගැන, නියපොතු ගැන, ශරීර කොටස් ගැන. එතකොට දැන් ඒක කිව්වයි කියලා දැන් ඒක අපිට බුද්ධ දේශනාව නෙවෙයි කියන්නත් බෑ. හැබැයි තාම මේ ආර්ය දර්ශනය කියලා මං හිතන්නේ කවුරුවත් පිළිගන්නවා කියලා. මොකද එතනින් එහාට අපේ ගොඩක් අය දැන් මට්ටමක ඉන්නවා. දැන් ඒ කෙස්ලොම් නියදත් කියන එකත් ඔය ප්‍රඥප්තියක් විතරයි එතනක් තියෙන්නේ. සතර මහා ධාතු කියන මට්ටමක ඉන්නවා. මෙම නැත්තම් රූප කලාප ගොඩක් තියෙන මට්ටමක. එතකොට බලන්න දැන් අරක බුද්ධ දේශනාව කියලා බුදුහාමුදුරුවෝ මේ දෙතිස් කුණු පෙවඩන්න කියලා තියෙනවානේ. ඕක කොහොමද නැහැ කියන්නේ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒක නැහැ කියනවා නෙවෙයි. ඒ මෙනෙහි කිරීම තුළ කැඩෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි එතනින්ම රහත් වුණා කියන්න බෑ. එතකොට ඒ මට්ටමට කෙලෙස් කැඩුනහම එතනින් එහාට තව මට්ටමක් තියෙනවා. ඒ මට්ටමට කෙලෙස් කැඩෙනකොට එතනින් එහාට තව මට්ටමක් තියෙනවා. ඉතින් ඔය හැම මට්ටමම බුද්ධ දේශනාව. එතකොට ඒකේ ලෝකෙට අයිතිව කතා කරපු තැන් ගොඩාක් තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන සූත්‍රක කොටසක් කියවනවට වඩා ඒකේ මේ අර දිගින් දිගට කියවන්න. දැන් අපිට මේ මදුපිණ්ඩික සූත්‍රෙත් මෙච්චර කල් වෙලා තිබුණේ ඔය චක්කොංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නම් සංගතිපස්ස ඔය කැලල විතරයි අපිට අහන්න ලැබෙන්නේ. මේ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති කියන කොටසයි චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති කියන කොටසයි ඇහෙන්නේ නැහැ. ඒක අපිට කියා දෙන අයට බැනලා හරියන්නේ නැහැ. අපිත් වැරද්ද අපි මේවා කියවන්නේ නැහැ කියන එක. ඉතින් මෙතෙන්දී දකින්න ඕන අර මට්ටමේ ඉඳලා එහාට යෑමක් තියෙනවා. ඒකට ලෝකෙට අයිතිව කතා කරපු ගමන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකෙදී අපි තේරුම් ගන්න ඕන දැන් ලෝකයට අයිති ගනුදෙනුවලදී මේ මට්ටමෙන් කතා කරලේ නැත්නම් ලෝකයට තේරෙන්නේ නැහැ. දැන් පින්දපාතේ යනකොට මේ සතර මහා ධාතුවට මොනවා හරි දෙන්න කිව්වට ඒක එතන ගැලපෙන්නේ නැහෙනි. මේ වගේ සතර මහා ධාතුවට තව සතර මහා ධාතු ටිකක් දෙන්න කිව්වොත් ඒක කාටවත් තේරුම් ගන්න බෑ. එතකොට මේ මට්ටමේදී මේ ලෝකයට අයිති මට්ටමින් කතා කරන්න වෙනවා. ඒක අර අපේ දැන් මට මතක් වෙනවා යසුදස්සන සාමිනාහන්සේම ගන්න උපමාවක්. දැන් පොඩි දරුවෙක් එක්ක සෙල්ලම් කරද්දී එයා වැලිපත් උයලා දුන්නා. අපි මේ මොකද්ද ওই වැලි ගොඩක් නේ කියලා විසි කරලා හරියන්නේ නැහැ. අපිට දෙන්න පුතා ওই බත් තමයි කියලා නිකන් බොරුවට හරි කාලා පෙන්නන්න වෙනවා. හැබැයි එතෙන්දි මොහොතක්වත් අපි ඒ වලට බත් කියලා රැවටුණාද? අර මට්ටමෙන් ගන්න දෙනු කළා කියලා. එහෙම නැත්නම් බොනික් එක් නලවනකොට මේ ළමෙක් බබා නලවනවා කියලා නලවන කෙනාට ඔය ප්ලාස්ටික් ගොඩක් කියලා හරියන්නේ නැහැ නේ. අපිත් ඒ බබා ගෙනත් තමයි කතා කරන්න වෙනවා. මොකද ඒ මානසික මට්ටම. හැබැයි එතෙන්ට ගියා කියලා අපි මොහොතකටවත් රැවටිලා තියනවාද මේ බොනික්කට පණ තියනවා කියලා. එහෙම වෙන්නේ. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න ඒ ආර්ය දර්ශනයේ ඉන්න කෙනා ලෝකෙට අයිති අය එක්ක ලෝකෙට අයිති මට්ටමින් කතා කළාට ගනුදෙනු කළාට එයා රැවටිලා කියනවා නෙවි. ඔක අපි අර බල්ලගේ උපමාවට දැම්මොත් දැන් බල්ලා තරහ අරන් බුරනකොට ඌට ඇත්ත කියා දෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි ඌට තේරෙන මට්ටමකින් ඌගේ තරහ නිවන්නවා. අමාරයට වතුර එකක් ගහලා හරි තරහ අඩු කරලා ඕන ඒ එතනින් එහාට කියා දෙන්නන්නේ ඒ මූලික මට්ටම කඩා ගන්න තියෙන භාවනාව ලෝකෙට අයිති භාවනාව. ඔකට තමයි ඔය ආදි බ්‍රහ්මචර්යාව හරි පූර්ව ප්‍රතිපදාව හරි කියන්නේ. ඒකට ඒකෙදී වෙන්නේ අපේ නීවරණයටපත් කිරීම විතරයි. ආර්ය දර්ශනය නෑ. ආර්ය දර්ශනය එන්නේ නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය එන්නේ මෙන්න මේ කරුණු දහම අහලා දැක්ක කෙනාට විතරයි. බුදු කෙනෙක් පැහැදිලි කරන දර්ශනේ ලෝකෙට අයිති පැත්ත මේකයි, ලෝකෙන් එතර වෙන පැත්ත මේකයි කියන ඒ දර්ශනය ඇති වුණොත් විතරමයි ආර්ය මාර්ගය පටන් ගන්න. එතනින් මෙහා කරන ඒවා අර මම ඉස්සෙල්ලත් උදාහරණයක් ගත්තේ ශරීරයක් තියෙනවා නෑ උතන ඇටසකිල්ල. කටි සංඥාව වඩන කෙනාට ඇටසකිල්ල තියෙනවා. හැබැයි එයා ඇටසකිල්ල කියන එකෙන් මිදිලා නෑ. මොකද අතන ඇටසකිල්ලක් තියෙනවා. ඒක දැනගන්න මම මෙහි ඉන්නවා. එතකොට ඇටසකිල්ල උපන්නේ කොහොමද කියන එක අර ආයතන පැත්තෙන් එයා දැකලා නැහැ නේ. ඇහෙන් දැකලා එතන ආයතන මුලාවක් නිසා නේද අර පැත්තේ රූපයක් පැනෙන්නේ. අර වතුරේ බල්ලෙක් පැනෙව්වා වගේ. ඒත් බාහිර තියෙන දෙයකට තාම අහු වෙලා නේද. ඔතන නුවණ එනකොට පේනවා මේ අවිද්‍යාව මතයි යටසකිල්ල හරි කනවල තියෙන. මේ පැත්තේ අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් බාහිර දෙයක් පැන වෙන්නේ නැහැ. ඒකට දැකීමට අමතරව බාහිර රූපේ පැනවීම අවිද්‍යාවෙන් කරන එකක්. දැකීමට අමතරව අජ්ජත් ඇහැ පනවන එකත් අවිද්‍යාවෙන් කරන එකක්. මොකද ඔය දෙකම දැකීමට අයිති නැහැ. දිත්තේ දිත්තමත්タン කියන ස්වභාවයේ බාහිර රූපෙකුත් නැහැ. අජ්ජත් ඇහැකුත් නැහැ. මේ දෙකම අවිද්‍යාව මත පනවන දෙකක්. ඔය දෙක පැනෙවුවොත් විතරයි නේද මම මුලින් කිව්වේ ඇසයි රූපෙයි නිසා පටිච්ච සමුප්පන්න වුණ දෙයක් නේද චක්කු විඤ්ඤාණය. එතකොට ඇහැයි රූපෙයි පැනෙන්නේ නැත්නම් චක්කු විඤ්ඤාණයත් පටිච්ච සමුප්පන්න වෙයිද? එතකොට ඒ තුනම මේ අවිද්‍යාව මතම අනුහුණ ඒව නේද කියලා මං හිතන්නේ දල අදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි ටිකක් නුවණින් විමසුවොත්.
තමයි තෙරුවන් සරණයි කකුලේ මත වොම්පින්. මම කල්පනා කරනවා කාන්ති මහත්මිය ඔබතුමිට මේ පුළුවන්ද එකතු වෙන්න ටිකක් මේ දැන් අවසාන කොටසින්ද කමන්නේ මේ අබ්දල්මිදර් මුණත් ඉදිරිපත් කරගත්තට ඔබතුමිට පුළුවන් කමක් තියෙද එකතු වෙන්න මේලා?
තෙරුවන් සරණයි ලලිත් මහත්මිය මම අහගෙන ඉන්නවා මට කියන්න තරම් මට.
ආ හොඳයි තෙරුවන් සරණයි. අසංග මහත්මයාට පුළුවන් කමක් තියෙනවද මම මෙයාව ඉදිරිපත් කරන්න ගැන කතා කරන්න? නෑ. හොඳයි මම මේ අභිධර්මයේ පැත්තට සම්බන්ධ වැඩිපුර කතා කරන්න දෙන්නේ කට යොමුනේ මේ මම එනම් කොග්ලි මහත්මයා ඔබතුමාට යොමු වෙනනම් මේ මෙහෙම අපි හිතුවත් තව දැන් මේ අද මේ කියු සූත්‍ර දේශනාව මේ ආකාරයට මම විස්තර කරගත්තොත් ඒ කියන්නේ අපි ඉන්න මම මේ සූත්‍ර දේශනාවේ වචනෙටම යනවා නම් ඒ සූත්‍ර දේශනාවේ කියන වචන වලින් මෙහෙම මේ මේක මට කියලා දෙන්න මේක මම වැඩිලා මේ විදිහට යම් කෙනෙක් අර්ථකථන එකකට මොකද වෙන්නේ කියලා. ඇස ඇතිකල්හි රූපය ඇතිකල්හි චක්කු විඥාන ඇතිකල්හි ස්පර්ශයයි ස්පර්ශයක් උපදිනවා. ස්පර්ශය උපදින වෙන කාරණේ සිද්ධ වෙනවා. එතකොට මේ ඒක අර ධාතු ලක්ෂණයක් හැටියට හිතුව වුණත් දැන් ඒ කියන්නේ රූපේට තියෙන හැකියාවක් වෙනත් දෙයකට ගෝචර වෙන්න පුළුවන් කමක් ඈකට තියෙන හැකියාවක් තවත් දෙයක් අල්ලා ගැනීම හැකියාවක් ඔක කනට නෑ ඔක සෝතේට නෑ ඇහැට තමයි තියෙන්නේ යමක් දැකීම හැකියාව. එතකොට මේ දේවල් දෙක යෙදුනම මානසික එතෙන්දී මේ ස්පර්ශයක් සිද්ධ වුණා. ඒක වෙනවා මං කිව්වොත් වෙනවාමයි කියලා. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් වහිනකොට අපි බේසමක් තියලා තිබුණොත් එම එළියේ බේසම වතුරෙන් පිරෙනවානේ. ඕක වෙනවාමයි. ඒක ධාතු ස්වරූපයක් වගේ. ඒක ඒ බේසමේ තිබ්බයි වතුර ටික රඳා ගැනීම හැකියාව උඩින් වතුර වැටෙනවා. එතකොට මේක වෙනවා. ඉතින් ඒ වගේ මේ චක්කු ප්‍රසාදය ඒ ඉපදෙනකොටම යමක් දැකීමේ හැකියාව ඇතුව කෙනෙක් ඉපදුනා නම් ඒ අන්ද ස්වරූපෙන් ඇර චක්කු ප්‍රසාදේ තීනවනම් ඉස්සරහා ගෝචර වස්තුවක් තියෙනවනම් ඒ පැත්තට ඔළුව යොමු හැදලා තියෙනවනම් ආලෝකේ තියෙනවනම් මනස යොමු වුණොත් එතෙන්දී අර පංචද්වාරණ සිතක් ඇතිවෙනවා කියලා අපි කියනවා. ඒ කාර්යය සිද්ධ වෙයි. එතකොට ඊට පස්සෙ චක්කු විඥානයක් ඇති වෙයි. මෙහෙම දැක්ක කියලා. දැන් අභිධර්ම පැත්තෙන් යමක් කියනවා ඊට පස්සේ සම්පත්‍චින්න සම්තීර්ණ චිත්ත ඔත්තපුන චිත්ත වලට එහෙම යනකොට තමයි ඔක කීපසරක් වෙලා මේක හඳුනාගෙන මොකද අර මේ කියලා මේකේ මේ සුභයි සුඛයි කියන තැනකට වගේ එමක් සිද්ධ වෙන්නේ. එතකොට තමයි අර පටිච්ච සම්පන්නව මේක සුඛයි දුකයි වේදනාවක් ඇතිකරගෙන සුඛ දුක කියලා ඇතිකරගෙන පටිච්චසම්පන්න යන විතක් හදාගෙන ප්‍රපඤ්ඤ හදාගෙන දැන් මේ සූත්‍ර දේශනා මදුපිට සූත්‍ර දෙක කිව්වා වගේ යන ගමනක් සිද්ධ වෙන්නේ කියලා අර්ථකථනයක් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා කෙනෙකුට. මේකේ මේ සූත්‍ර දේශනාවේ තියෙන වචන වලින් ආයෙ ගත්තොත් ඇවැත්නි ඇසද රූපයද නිසා චක්කු විඥානෙ උපදී මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශයේ වෙයි. ඒ වචනේ නෙවෙයි සිංගල් ට්‍රාන්ස්ලේෂන් ස්පර්ශයේ වෙයි අර මං කිව්වා වගේ එක වෙනවා. ස්පර්ශය නිසා වේදනාවක් වෙනවා. අන්න ඊගාවට තමයි ඔබතුමා කියපු දෙය තියෙන යමක් විඳීද එය හඳුනායි. යමක් හඳුනාද ඒ විතක්කනේ කෙරේ. යමක් විතක්කනේ කෙරේද ඒ ප්‍රපඤ්ඤයට පමුණයි. එතකොට අර වචනේ වෙන වචනේ අර්ථය වෙනස ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පන්නව අර ස්පර්ශයේ එහෙම සිද්ධ වුණා. ඊට පස්සේ යම් ස්පර්ශය නිසා වේදනාවක් උත් වෙනවමයි නේද? ඒ කියන්නේ වේදනාවක් කියලා තෙන්ද කියන්නේ අපි වේදෙය එන වේදීයතාවය කියලා කියන්නේ ඒ කිසියම් දැනීමක් සෙන්සේෂන් එකක් ඇති වෙනවමයි. ඊට පස්සේ අපි අර මෙතනම අර මේ අපි කවුරුද දන්නව ෆ්ලෝ චාට් මට කියනකොට ඔලුවට ආයේ ෆ්ලෝ චාට් එක ෆ්ලෝ චාට් කියන අපි අඳුත්තෙම ෆ්ලෝ චාට් එක අපි අර ඩයමන්ඩ් එකක් වගේනේ අඳින්නේ ඔය ඩිසිෂන් බොක්ස් එක. ඒකේ ඒ වේදනාව ඒ වේදනාව මන් කියන්නේ ඩිසිෂන් බොක්ස් එක. ඒස වේදනාවේ ඩිසිෂන් බොක්ස් එකේ වේදනාව තුන් කෙලවට එන්නේ එකක් සුඛයි දුකයි අදුක සුඛයි කියලා. ඒක තමයි අර ලබනව දක්නව වේදනාවේ හැටියට බාරගත්තව වේදනාවේ හැටියට ඒ ආකාරයට විතක්ක සිද්ධ වෙනවා. ඒ ආකාරයට ප්‍රපංච සිද්ධ වෙනවා. ඊට එහා ඊට කලින් වෙච්ච ඒවල මේ ඔය මේ ඩිසිෂන් ඩයමන්ඩ් බොක්ස් එක නෙමෙයි ෆ්ලෝ චාට් එකේ මම අඳින්නේ ස්ක්වයර්ස්. මොකද ඒක අරක නිසා මේක වෙනවා. මොකද හැ රූපයයි චක්කුඥානේ තිනෝ නම් ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය නිසා වේදනාව සිද්ධ වෙනවා. වේදනාව ඊට පස්සේ අර විදිහට තීරණයකට ආවට පස්සේ තීරණය කියන්නේ සුඛ වේදුක වේදනා කියලා ගත්තට පස්සේ ඒ අනුව විතක්ක ਵਿਚාර විතක්ක ප්‍රපඤ්ඤ සිද්ධ වෙනවා කියලා. එතකොට මේ සූත්‍රේනුත් අර අභිධර්මයේදී අපි මම අර කලින් කියන්න උත්සාහ කරා වූ ක්‍රමයට පැරලල් සමාන්තර අර්ථකථනයක් ගන්න පුළුවන් මේ පරිච්ඡේදයේ විදියටත්. ඉතින් ඒ එවන් වර්ථකථනයක් සහ ඔබතුමා දැන් අපිට බොහොම ලස්සනට කියලා දීපු දේවල් එකක්වත් මම විරුද්ධව නෙමෙයි. මේක මේ ඔය කොම් වැරදි මේක තමයි හරි කියනවා නෙමෙයි. මේ දෙයි සමානත්වයක් තියනවද වෙනසක් තියනවද වරදක් තියනවද යම් කෙනෙක් මේ විදිහට මෙහෙම හිතුවොත් ගෞරවයෙන් කොග්ගලගේ මහත්මයා අපිට පිළිවඳ ආලෝකයක් ලබා දෙන්න. මම ඒකයි මේකට පොඩි ඒ සමාන්තර අදහස් තියනවද දැනගන්න තමයි මම හතංග මහත්තයට ඒකාන්ත මහත්තයට යොමුනේ. ඒ ඇදෙම කියන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා තාමත්. හොඳයි එන්න මම ප්‍රොෆෙසර් ගලගිට වෙන්න අතරසල්.
හොඳයි මේ බොහොම වටිනා මේ මහත්මයා ඇයි ටික මතු කරපු එක. ඉතින් මට ඔය එකින් එක අරගෙන මේ උත්තර දෙන්නත් පුළුවන්. ඊට වඩා මම මුලින්ම අර ඔබතුමා කිව්වනේ උත්පත්තියේදී චක්කු ප්‍රසාදේ ලැබෙනවා මේ ඒ විදිහට කතා ටිකක් ඒකට අපි ඒක මෙන්න මේ විදිහේ මූලික දර්ශනය ඇති කරගත්තොත් අපිට ඔක වෙන් කරගන්න ලේසි මොකද්ද මේ කියන්නේ කියන එක. පළවෙනි දේ අර මම ඉස්සෙල්ලා කියපු විදිහට ඔය කරුණු එකක්වත් වැරදි නෙමෙයි. ඒ කියන්නේ ඊළඟට අභිධර්මයේ කියන කරුණු එකක්වත් වැරදි නෙමෙයි. හැබැයි මේ කරුණු කියන්නේ එක එක මානසිකත්ව මට්ටමට කියන එක අපි තේරුම් ගන්නවා. ඒකට අපි ඉන්න ලෝකයා ඉන්න කෙලෙස් මට්ටමක් තියෙනවා. එකෙන් ටිකෙන් ටික මේ ආර්ය දර්ශනය කරා ගෙන එන්න තමයි මුළු ත්‍රිපිටකයම. අභිධර්මය විතරක් නෙමෙයි සූත්‍රත් එක්කම. ඉතින් දැන් අභිධර්මයේ ඇත්තටම අපි දන්නවා රූප කාණ්ඩයේ රූප ගැන මහා විස්තරයක් කරනවා. ඊළඟට චිත්ත ගැන මහා විස්තරයක් කරනවා. චෛතසික ගැන මහා විස්තරයක් කරනවා. කරන්නේ කාටද? ඒවයි දැසගෙන ඉන්න අයට. ඒක තේරුම් ගන්න. ඒක මොකද්ද කියලා. හැබැයි අතන අපි දැන් මේකේ අර දකින්න ඕන පැත්තක් තියෙනවා. ඇයි මේ ටික විස්තර කළේ? මෙතනින් එහාට යන්න. ඉතින් අපිට වරද්දගත්තු තැනක් තමයි අර වචන ටික ඒ විස්තර ටික දැනගත්තාම එතනින් එහාට යන්න පුළුවන් කියලා හිතන එක. ඔන්න අතන පොඩි අඩුවක් තියෙනවා. ඒක මම කියන්නේ ඇයි කියලා මම කියන්නම්. මේක හිතලා බලන්න විතරයි. මේක මගේ අදහසක්. ඉතින් මේක එහෙම පිළිගන්න අවශ්‍ය නැහැ. එතකොට අර අපි කියපු අයිස්සෙල්ලත් කරුණු හතරක් කියවනේ අර ප්‍රත්‍ය වෙන ධර්ම ඔබතුමා ඇහුවේ මේ අවිද්‍යාව අවිද්‍යා සම්භූතං කියන්නේ ඇයි කියලා. එතකොට අවිද්‍යාව විතරන්නේ නෑ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර වෙනීපත්ති ලක්ෂණ ඔය විදිහට යනවා දිගට. එතකොට ඔතන අවිද්‍යාව ඇරෙන්න ඉතුරු කරුණු ටික ගත්තොත් ආහාර කියන එක, කර්ම කියන එක, මොකක්ද අනිත්‍ය තණ්හා කියන එක. ඔය තුනම බලන්න ඔය ලෝකෙට අයිති ධර්මතා නේද? ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටමක ඉන්න කෙනාට ඒකෙන් එහාට දකින්න තමයි ඔය තුන උදව් වෙන්නේ. ඕකටම අපි කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. කියන්නේ කර්මඵල ගැන අවබෝධයක් තුල තමයි ඕවා ගැන කතා කරන්නේ. දැන් ඔබතුමා කියපු ප්‍රතිසන්දිය ගැන කතා කරන්නේ අපි කර්මඵල විශ්වාසයන් මත. ඒකට අපි ධර්මයෙන් බොහොම ලස්සනට විස්තර කරනවා මේක පිරිතයි ප්‍රතිසන්දිසිතයි ඕවා කොහොමද ඇති වෙන්නේ. අරවා මේ සූත්‍රවලත් තියෙනවා මේ විස්තර කෙරෙහි. එතකොට මේ විස්තර කිරීම තියෙන්නේ අපි තේරුම් ගන්න ඕන මේ මේ සසරේ යන පුද්ගලයෙක් මත. ඒ කියන්නේ කාලයට අහු කරලා අතීතය වර්තමාන අනාගත කියන තුන් කාලයට යටත්. එහෙම නැත්නම් මේ භව පැවැත්මට යටත් විස්තර කිරීම මේ සිද්ධ වෙන දේ. හැබැයි ඔය දේ සිද්ධ වෙන්නේ අවිද්‍යාව මතයි කියන එක අමතක කරන්න එක. අවිද්‍යාව තියෙන කෙනාටයි ඔය ටික සිද්ධ වෙන්නේ. එතකොට මේ ඒ කරුණු අපි දැන් ප්‍රතිසන්දියක් ගැන නැත්නම් අපේ ශරීරයක් ගැන නැත්නම් මේ චක්කුක සාදේ කියනකොට ඇත්තටම අපි යන්නේ ආපහු භෞතික රූපයක් පැත්තට. ඊළඟට බාහිර රූපයක් කියනකොට ඒ භෞතිකව හැදිලා තියෙන දෙයක් පැත්තට යන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති. එතකොට ඒ පැත්තෙන් සෙවීම තුල කැඩෙන කෙලස් ප්‍රමාණයක් තියෙනවා. ඒක නැතුව නෙවෙයි. ඒ හින්දා ඒවා දැනගන්න එක හොයන එක බලන එක හොඳයි. ඒවයි ලක්ෂණ බලන එක හොඳයි. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ ඔය තාම ඉන්නේ කම්මස්සකතාව සම්මාදිට්ඨිය. නැත්නම් ලෝකෙට අයිති සම්මාදිට්ඨිය එතන වැඩෙන ආරේෂ්ඨාංගික මාර්ගයක් තියෙනවා. ඒක තමයි ලෝකෙට අයිති ආරේෂ්ඨාංගික මාර්ගය. ඒක හොඳයි මිත්‍යා දෘෂ්ටියට ඉන්නාට වඩා. ඒක හින්දා ඒකේ වටිනකමක් තියෙනවා. හැබැයි මෙතන පරිස්සම් වෙන්න ඕන තැන තමයි අපි ඕකෙ හිටියා කියලා ආර්ය මාර්ගයට වැටුණා කියලා හිතනවා නම් ඒක වැරද්දා. ඒක දහම දෙකීමේ අඩුපාඩුවක්. මොකද ওই ටික කතා කළාට පටිච්ච සමුප්පාදේ දැකලත් නැහැ, චතුරාර්ය සත්‍ය දැකලත් නැහැ. ඒ දෙකම මම දකින්නේ එකක් විදිහට. මොකද ඉමස්මින් සති ඉදං හොති, ඉමස්මින් අසති ඉදං නහොති කියන මට්ටම. දුක තියෙන්නේ දුකට හේතුව තියෙනකම්. දුකට හේතුව නැත්නම් අසතිනම් දුක නිරෝධේ. ඒ නිරෝධ කියන්නේ අර තියෙන දුක නැති වුණා නෙමෙයි දුක උපදින්නේ. ඒ නිරෝධ කියන එක මම අතන තියනවා. නූප දින ගතියටයි නිරෝධ කියන්නේ. එතකොට ඔය දර්ශනය එන්න නම් අර අසනින් එහාට තව පොඩ්ඩක් යන්න වෙනවා. ඔකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ දැන් රූපය ගැන දකිනකොට රූපය ගැන ලක්ෂණ ටික කතා කරලා විතරක් නෙමෙයි. රූප සමුදයක් හොයාගන්න ඕන. සමුදය නැත්නම් ඕක උපදිනවද? එදාට ඕක ගැන කතා කරන්න පුළුවන්ද? අන්න එහෙම ධර්මතාවයක් තියෙනවා. දැන් අර දැකීම පමණක් වුණොත් අපිට ඇහක් පණවන්නත් බැ, රූප පණවන්නත් බැරි මට්ටමක් තියෙනවා. ඒ දෙක පැනෙන්නේ නැත්නම් චක්කු විඥානේ කොහොමත් පැනවෙන්නේ නැහැ. ඔන්න ඔය මට්ටම තමයි මම මේකෙම අසති කියන කතාවෙන් දකින්නේ. දැන් ඔබතුමා අර දැන් සූත්‍රෙට අර මුල කෑල්ලට ඔය ටික ගලපන එක හරි. ඒකට අපි ධර්මයේ ওই චිත්ත වීතියේ අර පංච ද්වාරවජ්‍යන සිත අර මෙහි ඇති වෙන විදිහෙම කඩලා පෙන්වන්න පුළුවන් බවාංගේ ඉඳලා ඊළඟට එතනින් එහාට හරි කඩලා පෙන්වන්න පුළුවන්. හැබැයි ওই ටික පෙන්වන්න පුළුවන් මේක පනෝන කෙනාට මිසක්. ඒ කියන්නේ අවිද්‍යාව මත ඇහැක් උපදින කෙනාට ওই කතා ටික කියන්න පුළුවන්. අවිද්‍යාව මත රූපයක් උපදින කෙනාට ওই කතා ටික කියන්න පුළුවන්. අපි ඔක එතෙන්දි කියන්නේ මේක අවිද්‍යාව මත කියලා. ඒ වුණාට ඇහැක් පිළි අරගෙනයි ඔක කතා කරන්නේ. රූපය පිළි අරගෙනයි ඔක ගැන කතා කරන්නේ. ඔයගෙන තමයි අර චිත්තචෛතසික ගැනත් ওই ටිකම තමයි කියන්න තින්නේ. ඒකේ දැන් ඔත්තන ඔය ටික අරගෙන අපි එන්න ඕන තව පියවරක් යන්න තියෙනවා. ඒක තමයි මේ දැකීම මත නේද අපිට බාහිර රූපයක් ගැන කතා කරන්නේ. දැකීම මත නේද ඇහක් ගැන කතා කරන්නේ. හැබැයි ඕක අපි අනිත් පැත්තටයි හිතන්නේ. නෑ නෑ, ඇහැ තියෙන්න ඕන, රූප තියෙන්න ඕන, ඒ නිසයි පේන්නේ කියලා. අපිට අමතක වෙනවා පෙනීම නිසා නේද අපි බාහිර රූපෙ තියනවා කිව්වේ. පෙනීම නිසා නේද ඇහැ තියනවා කිව්වේ. කියන එක. ඒ කියන්නේ දිත්තේ දිත්තමත්තන් වලින් එහාට ගිහිල්ලා තව ඒවා පනෝලා ඉවරයි මේ ඇහැ තියනවා රූපෙ තියනවා කියනකොට. දැන් තියනවා කිව්වහම මම මේ ස්ථිරව තියෙන කතාව නෙමෙයි. ඒ දකින ක්ෂණයට හරි මේවා ඉපදිලා කියනකොට මතක තියාගන්න දැකීම් මාත්‍රෙන් එහාට ගිහිල්ලා. දැන් ඇසීම් මාත්‍රෙන් එහාට ගිහිල්ලා කන තියනවා, ශබ්ද තියනවා කියනකොට. ඒක කණයි ශබ්දෙයි තිබුණ හින්දායි ඇහුනේ කියලා තමයි අපි පුරුදු වෙලා තියෙන එක ලෝකෙට අයිති පුරුද්ද. දැන් මේ සුතේ සුතමත්තන් කියනකොට ඇසීම නිසායි අපි ශබ්දයක් ගැන කතා කරන්නේ. ඇසීම නිසායි කණක් ගැන කතා කරන්නේ. ඔන්න ඔහොම ධර්මතාවයක් තියෙනවා. ඒව දැන් මේ මේ නිකන් හිතලා කියනවාද කියන එකට තමයි මම මේ ඒවා කියන සූත්‍ර ටික ගන්නෙ. නැවතම අර චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජස් චක්කුඥාන තින්නන් සංගති පස්සෝ අන්න ඒ ඊට පස්සේ පස්සපච්චා වේදනා. ඊට පස්සේ තමයි අර පුද්ගල හැඟීමෙන්නේ කියන කතාව ගැලපෙන්නේ මතක තියාගන්න මේ මදුපිණ්ඩික සූත්‍රයේ අර පළවෙනි ඡේදෙට විතරයි නේද? දැන් අනිත් එකට ඕක ගැලපෙන්නේ කොහොමද? චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සතිටි ථානමේකං විජ්ජති කියන එකට ඕක කොහොමද ගැලපෙන්නේ? එතෙන්දී පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. ඊටත් එහාට යනකොට තව ටිකක් මේ අසති වෙනකොට මේ පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එක විද්‍යමාන වෙනවද? අර අනිත් විදිහට පැහැදිලි කරපු එකෙන් බලන්න මේ කාරණු දෙක පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. මට නම් ඒක හරි අමාරුයි ඒ පැත්තෙන් ඒක පැහැදිලි කරන්න. ඒ කියන්නේ පැහැදිලි කරන්න බැ කියන්නේ අවබෝධය අඩුවක් වෙනවා.
ඒක තමයි කොකරේ මත. ඒ නිසාම මම හිතුවා මේ යෝජනා කරන්න දැන් අද දැන් කල්යනි මිත්‍රෙන්ගෙන් මේ මගේ සෞඛ්‍යත් එක්ක වෙලාවත් එක්ක ඉස්සෙල්ලා ප්‍ර කතා කරන වෙලාවක් නැහැ. නමුත් දැන් අද අපි බොහොම හොඳට කතා කරා. ඔබතුමා හොඳින් පැහැදිලි කර දුන්නා මදුපිණ්ඩ සූත්‍රයේ සමුදේස අස්තංගමේ එහෙම සමුදේස නිරෝධය කියන ඒ දෙපැත්තම පෙන්නුම් කරලා තියෙන බවත් ඒ බව හොඳට පැහැදිලි කරලා දුන්නා. එසේ නමුත් දැන් මම අහුවොත් එහෙම මේ මට ඒතකොට මෙතනින් තවත් කල්යාණ මිත්‍රයෙකුට දැන් ඇහැ හැදෙන විදිය දන්නවාද? ඇහැ හදානගෙන ඉන්න පුළුවන්කමක් ලැබුණාද මේ අද දේශනාවෙන් පස්සේ කියලා ලැබෙන උත්තර කුමක්ද කියලා මම දන්නේ නැහැ. තම තමන්ට හිතලා බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකෙන් දැන් අපි කිව්වා ඇහැ නොපෙවිත් නොතිබිලාම ඇතිවෙච්ච ඇහැක් තිබෙනවා. නොතිබිලාම කොහොමද වයි කියන්නේ නොතිබීම ඇති වුණ ඇහැක් නිසා නොතිබිච්චම රූපයක් හදාගෙන චක්කු විඥානයක් ඇතුව සම්පස්සයක් හදාගෙන විතක් විචාර ප්‍රපඤ්ඤ කරගෙන යන ගමනක් ගැන තමයි මේ කිව්වේ. අර මුල කොටසදී පස්සෙදි කිව්වේ එහෙම ඇහැක් හැදුනේ නැත්නම් ඇහැක් තිබුණේ නැත්නම් රූපයක් තිබුණ නැත්නම් චක්කු විඥාන තිබුණ නැත්නම් සම්පස්සයක් වෙයිද? වෙන්නේ නැහැ. සම්පස්සයක් වුණ නැත්නම් වේදනාවක් වෙයිද? වේදනාවක් වෙන්නේ නැහැ. ඔය ආකාරයට කිව්වා. ඒතොර ඒ නිරෝධ දෙපැත්ත ඒකත් හරි. ඒතොර නිරෝධ දෙපැත්තත් කිව්වා සමුදේ පැත්තත් කිව්වා. සමුදේන නිරෝධයට තියෙන බ්‍රිජ් එක තම කියුන්නේ. ඒ කියන්නේ ඔබතුමා කිව්ව විදිහට අර පු탁ජන පැත්තේ ඉන්න කෙනා හැමදාම හැමෝම කරන දේත් කියුණා. නොකරේ උනා එහෙම නොකරන දේට අවශ්‍ය මූලික දේ ඒ කියන්නේ ප්‍රත්‍ය එහෙම නැත්නම් හේතුව නැතුණාම නොවන දෙයක් කිව්වා. හේතුව නැති කරගන්නේ කොහොමද කියන විදිය සහ ඒකට අවශ්‍ය දේ තවදුරටත් කතා කර යුතුයි කියලා හිතෙනවා. ඒ නිසා මේ සාකච්ඡාවේ ඊළඟ අදියර හැටියට ගැලපෙන සූත්‍ර එකක් හෝ ගණනාවක් හෝ අරගෙන අපිට පුළුවන්කම තියෙයි අපි එහෙනම් ඉදිරි ලැබෙන අවස්ථාවකදී සාකච්ඡා ඉදිරි කොටස කරමු. ඉතාම වැදගත් ඒක. මම හිතනවා කල්යාණ මිත්‍රයෝට ඒක උත්කාරයක් වෙයි කියලා.
කොගලගේ මහත්තයා කරුණා කරලා කාමගුණ සූත්‍රය ගැන යමක් මතක් කරලා යන්න මේ අයට දැනගන්න ඔබතුමාගේ වෙබ්සයිට් එකේ දාලා තිබුණානේ ගැන කරුණා කරලා ඉල්ලුවන් සර්ණයි.
ඔව් ඒකයි ඉතින් මට එක වාක්‍යයකින් තමයි මේ කාලයේ හැටියට කියන්න තියෙන්නේ. කාමගුණ සූත්‍රයේ විශේෂයෙන් සඳහන් වෙනවා සේ ආයතනේ වේදි තබ්බි. මෙන්න මේ ආයතනය දත යුතුයි. මොකද්ද ඒ ආයතනේ? ඇහැ නිරුද්ධ, චක්කු නිරුද්ධ, රූප සංඥා නිරුද්ධ. ඇහැ නිරුද්ධ වුණ, රූප සංඥාව නිරුද්ධ වුණ ආයතනයක් දත යුතුයි. එතකොට අන්න ඒක තේරුම් ගන්න. මේ ආයතනේ ඉතින් අපිට ගන්න වෙන්නේ ප්‍රඥා ඇස කියන එක. නැත්නම් මේ දහම දසින ඇස.
අපි ඇත්තටම කාමගුණ සූත්‍රය කියන දේ මේ ඔබතුමාගේ සම්සාරචා කරන්න තියෙන බොහොම හොඳයි. කල්යන් මිත්‍රයන්ට මතක ඇති කටුකුඳ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ පටිච්ච සම්පද දේශනා මාලාවේ තේ දේශනා තිබිලා අපි සාකච්ඡාවකට ගත්තා. මෑත කටි කාලකදී හිතතයි සත්‍යත්ව සම්බන්ධ කරන ඉතින් අදිමු ගැළපෙනවා මේ දේශාවන් සම්බන්ධ කරලා අපි තව දවසක් ගමු. එහෙමනම් අපි ඒක කාරණාවනු සම්බන්ධ කරගෙනම අපි අද ඉස්සෙල්ලා ඉතුරු කරගත්තේ මේ සාකච්ඡාව ඉතුරු කොටසත් එක්ක යොදාගෙන අපි සාකච්ඡාව කරමු. කොකලගේ මහත්මයා ඊගාට ඔබතුමා සම්බන්ධ වෙන දවසක නේද? මොකද මම කියන්නේ මේ කෙටි යමක් දාලා මේ අද කතා කර දෙයට තව අලුතෙන් දෙයක් දාන්න වඩා මේ මනසේ කට්ටිය තියාගෙන ගිල්ලා එක යන එක වටිනවා මම හිතන්නේ. කොග්ලි මහත්මයා එහෙම හොඳයිද?
පෙරවන් සරණයි. එතකොට අර සරුවත් මහත්මයා මම මේ ඔබතුමා අහපු මේක දැන් පුරුදු කරන්නේ කොහොමද කියන එක මේ ගැන අපිට දීර්ඝව විස්තර කරන්න වෙනවා. දැන් මේ ටික කතා කළේ මතක තියාගන්න සමාධිත්‍ය ඇති කර ගැනීම සඳහා පමණයි. සමාධිත්‍ය ඇති වුණ කෙනෙකුට තමයි මාර්ගේ වඩන්න පුළුවන්. සමාධිත්‍ය මතයි ඉතුරු මාර්ගාංග උපදින්නේ. ඒකට අපි තේරුම් ගන්න ඕන දැන් මේ බාහිර රූපය මොකද්ද? ওই රූපේ ඉපදුනේ කොහමද? ඕක නිරෝධ වෙන්නේ කොහොමද? නිරෝධ වෙනකොට කියනකොට මම අදහස් කරන්නේ ඇති වෙලා නැතිවීම නෙවෙයි. ඒක මම නිතරම මේ මතක් කරනවා. ඇති වෙලා නැති වෙන ස්වභාවය නිරෝධය නෙවෙයි. හේතු තියෙනකොට උපදිනවා, හේතු යෙදුනේ නැත්නම් උපදින්නේ නැහැ. නූපදින ස්වභාවයට තමයි මම නිරෝධය කියන්නේ. එතකොට ওই උපදින්න තියෙන හේතු නැති කරගන්නේ කොහොමද කියන පැත්ත බලන්න ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ ඉතින් ස්කන්ධ වශයෙන් බලන්න, ධාතු වශයෙන් බලන්න, ආයතන වශයෙන් බලන්න කියනවා. එතකොට මෙතන මේ ආයතන වශයෙන් පැත්තෙන් තමයි ඕක, ඒ කියන්නේ මට අහුවෙලා තියෙන අල්ලාන්න ලීසි කියලා. එතකොට ස්කන්ධ ධාතු ආයතන. ධාතු කියනකොටත් අපි කියන ධාතු නෙමෙයි, ඇත්තටම අටලොස් ධාතු. ඒ කියන්නේ ඇහැ, රූප, චක්කු විඤ්ඤාණ, කන, සද්ද, සෝත විඤ්ඤාණ. ඔය විදිහට ඔය කරුණු ටිකයි ඒ ධාතු විදිහට බලන්න කියන්නේ. එතනක් තියෙන්නේ මේ කරුණු ටිකයි. එතකොට ඒකත් මම මතක් කළේ. දැන් එහෙම බැලුවොත් තමයි මේ ඇත්ත දකින්න පුළුවන් බුද්ධ දේශනාව අනුව. එහෙමනම් අපි මේ කරුණුම දෙයට දකින විදිහට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. තේරුම් ගත්ත දේ පුරුදු පුහුණු කරන්න ඕන. ඒතර පුරුදු පුහුණු කරන්න පුළුවන් පහසු විදිහ තමයි මම අර අපේ ආනාපාන සතිය කරද්දි කිව්වා. ඒකෙන් සමාධිය හැදුනහම පොඩ්ඩක් බලන්න මේ දැන් සද්දයක් ඇහෙනකොට එළියේ රූප තියෙනවා කියලා හිතුනේ ඇයි? එළියේ රූපෙන් තමයි මේ සද්දි ආවි කියලා අපි ලෝකෙට අයිති පුරුද්දට කිව්වට ඒකද ඇත්ත තත්ත්වේ? ඔන්න ඔතන ගන්න පුළුවන්. ඒක කෙනෙකුට පුරුදු කරන්න මේ කරගෙන යන්න අන්න එතනින් පටන් ගන්න කියන එක තමයි මම මේ කෙටියෙන්ම ඒගෙන
හොඳයි ડોක්ටර් කග්ගේ. දැන් අපි වෙලාව සල්ක බලලා වෙන අද දවසේ සාකච්ඡා නිමා කරනවා. ශ්‍රීමති මාත්මිය ඔබතුමිට, සමායන චිත්‍ර මාත්මිය ඔබතුමිට වෙනවා.
තිරුවන් සරණයි හැම දිනටම. අද දවසේත් අපිට ඇත්තට විත්තාමත්ම හොඳින් ධර්මයේ තේරුම් කළා දෙන්න අපේ කල්යාණ මිත්‍ර කොග්ගලගේ මහත්මයා ඉදිරිපත් වුණා. ඒ ගැන ඉතාමත්ම කෘතඥතා පූර්වකව පින්නන් යෙදනා කරනවා. ඇත්තටම මම හිතන්නේ තේරුම් ගත්ත විදියට අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවනේ ධර්මයේ තේරුම් ගත්ත වෙන්නේ පටිච්ච සමුප්පාදය දැකපු දවසට කියලා. දැන් කොග්ගලගේ මහත්මයා නැවත නැවතත් කිව්වේ මේ ලෝකයට අයිති කොටසක් තියෙනවා, ඒ තුල ඉඳලා තමයි අපි මේ දේවල් කතා කරන්නේ කියලා. ඇත්තටම පටිච්ච සමුප්පාදයේ පස්සපච්ච වේදනා කියන තැන ඉඳලා කොටස තමයි අපිට තේරුම් යන්නේ කියලා හිතුණා. එතන ඉහළත් කොටසක් තියෙනවා. මේ ස්පර්ශයට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මේ සලායතන. සලායතන වලටත් හේතුවක් තියෙනවා. ඒ আদি වශයෙන් ඉහළට යනකොට නාම රූප වලට හේතුවක් තියෙනවා. විඥාණයටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි සංස්කාර වලට හේතුව තියෙන එක තමයි අවිජ්ජාව. ඉතින් අපි හැමදෙනාම මම හිතන්නේ ලෝකෙ මට්ටමින් පහළට පටිච්ච සමුපාදයේ තේරුම් අරගෙන තියෙනවා. නමුත් අපි දන්නවා ධර්ම මාර්ගයේ යනකොට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා අපි ඒ අවස්ථා හතරක් ගැන කතා කරනවා. ඉතින් එකිනෙකාට තේරෙන මට්ටමින් අපි මේ දේවල් දැනට තේරුම් ගත්තා කියලා හිතාගන්න එක හොඳයි කියලා හිතුණා. මොකද අපි තුර තාමා විද්‍යාව තියෙන නිසා යම් කිසි දවසක අවිද්‍යාව නැති වුණොත් කොග්ගලගේ මහත්මයා මේ කියන දේවල් අපිට තේරුම් ගැනීමේ හැකියාවක් ඇති වෙයි කියලා හිතනවා. ඒ වගේම අද දවසේ හැම සම්බන්ධුණු කල්යාණ මිත්‍රයෙකුටම තිතාමත්ම කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනා කරනවා. මේ වෙනි සාකච්ඡාවල් තුළින් අපිට අවිද්‍යාව නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.